Bay Hatara. Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව සීලන්ත ස්පර්ස් සංවිධානයෙන්. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයුබෝවන් දයාබර සහෘද හිතවතුනි, අදත් වෙනදා සුපුරුදු විදියට සති දෙකකට පස්සේ ඔබට යමක් කියන්නට ඔබගේ නිවසට මේ විදියට සීසර ලංකා තුලින් මම මනෝරි දර්ණියගලත් මගේ සොහයුරු අශංක දෙනියගේත් සම්බන්ධ වෙනවා. ඔබට අපි පුරා පැයක් ඔබත් එක්ක ඉන්නවා. අපි කාටත් තියනවා, මටත් ඔබටත් තියනවා ළමා කාලයක්. ඒ ළමා කාලය එක එක්කෙනාට විවිධයි. මම ගමේ ඉපදුනේ. මට තියෙන්නේ ගම මූලික කරගත්ත අත්දැකීම් ඇති ළමා කාලයක්. සමහර වෙලාවට ඔබ නගරයේ උපදින්නට ඇති, නගරයේ හැදෙන්න වැඩෙන්නට ඇති. ඒ ළමා කාලය ඔබට හුරුවන්නේ ඒ අත්දැකීම් සමග. එතකොට අපි හිතුවා අද වෙනස් විදිහකට ඔබට මේ ළමා කාලය ගෙන එන්නට. අපි හිතුවා මේවා බෙදා හදා ගන්නට. අපේ සිනමාව තුළ, අපේ කලාව තුළ කොච්චර දායාද අපිට ඉතුරු කරලා අපේ ඉදිරි කාලයට ගෙනihin තියනවාද කියලා අපිට අපි පහුගිය කාලයේ ඔබට කිව්වා. වැඩසටහන් මං හිතන්නේ අපි 7-8කදී කතා බහ කරා. සිනමාව, නාට්‍ය, නෘත්‍ය, ඒ හැම දෙයක් ගැනම අපිට ඉතුරු වෙලා තියෙන රස විඳින්නට ඉතුරු වෙලා තියෙන දේ ගැන. අපි අද කියන්නට යන්නේ අමතක වේයයි කියලා හිතුණු, අමතක නොවුණු පොඩි හිටියන්ට කලාව තුළ ඉතුරු කරපු දෙයක් ගැන. ළමා අත්දැකීම් කලාවට එකතු වුණේ කොහොමද? ගමේ අත්දැකීම් නගරය අයට බෙදා හදා දුන්නේ කොහොමද? නගරයේ අත්දැකීම් කොයි විදිහටද ගමේ අයට දුන්නේ? එක එක විදිහට මේක අපි සිනමාව තුලින් ගෙනෙන්නට අපි ඔබට හිතුවා. අපි බලමු මොන විදිහටද සිනමාව අපේ දරු දැරියන්ට ඒ අත්දැකීම් බෙදා හදා දුන්නේ කියලා.
ඔව්, දයබරසන්නේ අද හොඳ මාතෘකාවක් පිළිබඳව මනෝරි හොඳ පූරිකාවක් ලබා දුන්නා ඔබට. ඉතින් ඇත්තටම මනෝරි කිව්වා වගේ අපි සීසර් ලංකා වැඩසටහනේ පහුගිය වැඩසටහන පෙළ ගැස්ම දිහා පොඩ්ඩක් බැලුවොත් අපි ඉතා වටිනා ශ්‍රී ලාංකික සංගීතය මූලික කොටගත් ඒ වගේම ශ්‍රී ලාංකික සංගීතය ජන සංගීතය ඒ විවිධ කොටස් වලට විදේශයන්ගෙන් ලැබුණු ආභාෂය ඒ අනුබලතාවයන් මොනවද කියලා අපි විවිධ මාතෘකා ඔස්සේ කතා කරා ජන සංගීතය රාගධාරී සංගීතය එතෙන් ගියාම අපේ සම්ප්‍රදායික නෘත්‍ය නාඩගම් එතින් ඒ වගේම අපි බෞද්ධ සංගීතය බෞද්ධ ශිෂ්ටාචාරයට වැදගත් වුණු තැන් අපි ওই ගොඩක් දේවල් කතා කරා ඉතින් ඇත්තටම අපි සිතුවාද අපේ කුඩා දරුදරියන්ට අපේ සිංහල සිනමාවේ තියෙන තැන කොතනද කියලා පොඩි පර්යේෂණාත්මක විදියට අපි මේ කරුණු කීපයක් හොයාගත්තා ඔබ සමග බෙදා හදා ගන්නට ඉතින් මනෝරි අද වැඩසටහන පටන් ගන්න කලින් මම මෙහෙම ප්‍රශ්නයක් කෙරුවොත් මනෝරි බලලා තියෙන ළමා චිත්‍රපට අතුරින් මතකයේ තියෙන්නේ මොකද්ද
ළමා චිත්‍රපට නම් අපි ගොඩක් කාලේ ගොඩක් බැලුවා ඒ අතරේ මම පුංචි කාලේ මගේ මතකයේ දිව යනවා මූලිකම මඩොල් දුවට ඒ අතරේ හඳ මාමා මෑත කාලේ බොහොම ජනප්‍රිය වුණා සූර්යාරණ සිරිපැරකුම් ඔය මං හිතන්නේ ඔක්කොම ළමා සිනමාවට එකතු වෙච්ච අත්දැකීම්
ඔව් ඇත්තටම අපි කියන සතුටුයි අතරම වර්තමානයේ අපිට බොහොම සතුටින් කියන්න පුළුවන් සතුටින් නරඹන්න පුළුවන් හොඳ චිත්‍රපට කීපයක්ම බිහි වෙලා තියෙනවා. ඉතින් අපි එතෙන්ට එන්න කලින් වැඩසටහන ආරම්භයේදීම මම කැමති මෙම ළමා චිත්‍රපට මෙම විකාශයේ ආරම්භය පිළිබඳ යමක් ඔබට හඳුන්වා දෙන්නට. ඔබට මතකද හඳයා?
ඔව්. අපේ ටයි මාමා ගැන මතකයි එතකොට.
අද්විතීය නිර්මාණකරුවෙක් වන ටයිටස් තොටවත්තයන්ගේ විශිෂ්ටම නිර්මාණයක් හඳයා. ඉතින් ඔබට මතකද? මෙම හඳයා කියන මේ ළමා චිත්‍රපටය මුලින්ම එළිදැක්වුණේ 1979 වර්ෂයේදී. ඒ කියන්නේ සිංහල සිනමාවේ 434 වන චිත්‍රපටය. අද වගේ වර්ණ චිත්‍රපට නොතිබුණු ඒ කාලේ මේක කළු සුදු චිත්‍රපටයක්. නමුත් ළමුන් අතර ඒ කාලයේදී අපට තිබුණු සම්පත් අනුව ඉතාමත්ම විශිෂ්ට ගණයේ ඒ වගේම ජනප්‍රියතාවයේ ඉහළටම ගියපු චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටයේ ගීතයක් තමයි අපි අද ඔබට මුලින්ම වාදනය කරන්න තෝරගෙන තියෙන්නේ. ඉතින් මම කැමතියි කියන්න 1979 නොවැම්බර් 2 සැවොයි සිනමා ශාලාවේදී තමයි ප්‍රථම වරට මෙම හඳයා චිත්‍රපටය තිරගත කරන්නේ. විශේෂයෙන්ම අමතක කරන්න බෑ සංගීත නිර්මාණය සෝම්පල රත්නායකයන්ගෙන්. ඒ වගේම තමයි ළමා චිත්‍රපටයක් වුණත් මනෝරි දින 150ක් පුරාවට දෙවයින පුරා සිනමා ශාලා 15ක තිරගත කළා තියෙනවා. ඒ කියන්නේ පස්සන මණ්ඩලයේ සිනමා ශාලා 15ක. ඉතින් ඔබට මතකද මෙම හඳයා චිත්‍රපටයට දායකත්වය සපයපු අපේ අද්විතීය නරුනිලියන් යූ ආර්ය විමල් ජී.බී. ඉලංගකෝන් හෙන්රි ජයසේන පර්ල් වාසුදේවි ගෙමුණු විජේසූරිය ඒ වගේම නම් නොකියුවත් විශේෂ විශාල ප්‍රමාණයක් අපිට දායකත්වය ලබා දීලා තියෙනවා.
ඔව් ඒ අද්විතීය කලාකරුවන්ටත් අපි මේ අවස්ථාවේදී ගෞරවපූර්වක මතකයට නගලන්නට උනේ. මොකද බොහෝ දෙනෙක් අප අතරින් වියෝ වෙලා ඉන්නවා. ඒ බොහොම කලාකරුවන් අපි අතරින් වියෝ වෙලා ඉන්නවා. අපි ඇය සැමරීමක් හැටියට ඔවුන්ට ගෞරව කිරීමක් හැටියටත් මේ අවස්ථාව යොදා ගන්නවා.
ඔව් දැන් මම මේ තෝරගෙන තියෙන්නේ කවුරුද දැන් ලොක්කෝ කියන මෙම ගීතය. ඉතින් මෙම ගීතයේ පද රචනා කළා තියෙන්නේ අපේ ප්‍රවීණ ගත්කරු ආරිසෙන් අහුබුදු මහතා ඒ වගේම ගායනයෙන් සහාය වන්නේ කෙළුම් විජේසූරිය ලලිත් කුමාර් සහ එම් මාණික්ගොඩ. ඉතින් පළමු ගීතය අපි අහලා බලමු.
1927 අප්‍රේල් මාසේ 17 වෙනිදා මෙලව උපත ලැබූ තොටවත්තගේ ඩොන් මැනුවල් ටයිටස් ඩිසිල්වා. ඔහු ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා කොළඹ හේවුඩ් ආයතනයේ අධ්‍යාපනය හදාරලා අපේ කලාවට එකතු වුණා. කලාවේ නිර්මාණ අතර අගතෙන් ගත්තේ දරුවන්ට පොඩි දරුවන්ට ඉදිරිපත් කරපු නිර්මාණ. ඒවා බොහෝ වෙලාවට හඬ කැවීම වශයෙන් තමයි තිබුණේ. පොඩි දරුවෝ මොහුව අඳුනාගත්තේ ටයි මාමා කියලා. මම පුංචි කාලේ මමත් බැලුවා ડોක්ටර් හොඳ හිත. තවමත් අදටත් ජනප්‍රියයි. ඒ අතරේ මින් ඔබට 1960-70 කාලය තුල මොහුගේ නිර්මාණ කලාව මේ ඩබින් කියන එක හඬ කැවීම කියන එක බොහොම ජනප්‍රිය කලාවක් වෙලා තිබුණා. සමහර වෙලාවට අපේ පොඩි කාලය තුල අපේ ළමා කාලය තුල අම්මලා තාත්තලා කියනවා මං අහගෙන ඉඳලා තියෙනවා මං පාසලේ ගුරුවරයෙක් හැටියටපු කාලෙත් මට මතකයි දෙමව්පියෝ කියපු එක් දෙයක් තමයි මේ දරුවන්ව ගන්න බෑ මෙතනින් හවසට හැන්දෑව පහට වාඩි වුණාම මේ දොස්තර හොඳ හිතගෙන් වෙන ලෝකයක් නෑ මේ ළමයින්ට කියලා. ඒ තරම් මොහුගේ නිර්මාණ දරුවන්ගේ ලෝකයට ඇතුල් වෙලා තිබුණා. එහෙම නිර්මාණකාරවෙකු අපිට නැතිව ගියා 2011 දී. ඔහු වයසින් අවුරුදු 84ක් වෙලා අපේ අතරින් ඈත් වුණා. ඒ අපේ නිර්මාණදායක ටයිටස් තොටවත්තයන්. අපි මේ අතරේ බොහොම ලංකාවේ සංචාරක කර්මාන්තයට මූලික තැනක් වෙලා තියෙන අද දවසේ සූර්ය අරණ මීමුරේ, එහෙම කිව්වොත් මං හිතන්නේ වඩා හොඳට දන්නවා, මීමුරේ ඒ පළාත මී ගස් වලින් මහ විශාල ප්‍රමාණයක් මී ගස් වලින් පිරීලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ සංචාරක කර්මාන්තයට අපූර්වතාවයකින් ස්වභාව ධර්මයෙන් පිහිටා දුන්නු ස්ථානයක්. ඒ වටා ගෙතුණු කතාවක් අපේ දරුවන්ට ගෙනල්ලා දුන්න සෝමලත්න බාලසූරිය මහතා. ඒක තමයි සූර්යාරණ. පුංචි දරුවන් දෙදෙනෙක් ජීවත් වුණු පරිසර දෙකක්. ඒ පරිසර දෙකෙන් ඒ දරුවන් ගොඩ නැගුණේ කොහොමද? හොඳ නරක දරුවෝ තෝරා හදාගන්නේ බේරාගන්නේ කොහොමද? දරුවන් යහමගට යොමු කරගන්නට හැකි කොහොමද කියලා ඒ ගැමි වාතාවරණය තුළ දරුවෙකුගේ අඩුපාඩුකම් ගොඩනැගෙන්නේ කොහොමද, ඒවා වෙන් කරගන්නේ කොහොමද කියන එක අගේට පෙන්නලා දීලා තියෙනවා. ඒ අතර මම දැකපු දෙයක් මේ මීමුරේ කියන ගමේ පවුල් 100ක 150ක ප්‍රමාණයක් තමයි ඉඳලා තියෙන්නේ. මූලිකව බොහොම එක පොඩි වෙළඳ සැලක් තිබිලා ඊට පස්සේ තව වෙළඳ සැල් දෙකක් පසුබිම් කරගෙන තමයි ඒ ගම ජීවත් වුනේ. ගමේ මිනිස්සු එකතු වෙලා සතියකට වතාවක් පොළට ගිහිල්ලා 15 දෙනෙක් විතර එකතු වෙලා ඒගොල්ලන් බර කර තියාගෙන ගමට ගෙනහල්ලා ඒ ගමේ මිනිස්සුන්ට ඒවා විකුණලා එහෙම තමයි ඒගොල්ලන් වෙළඳාම කරගෙන ගියේ. ඊට පස්සේ සතුන්ගේ පිටින් බඩු ගෙනාවා. දැන් අද වෙනකොට නම් වාහන බොහොමයක් බඩු ප්‍රවාහනය කරනවා ඒ ගමට. මොකද සංචාරක කර්මාන්තයේ ඒ ගමේ දියුණු වෙලා තියෙන නිසා. ওই ගම වටා ගෙතුණා මේ සූර්යාරණ. මේ සූර්යාරණ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා සෝමරත්න දිසානායක මහතා. නිෂ්පාදනය රේණුකා බාලසූරිය මහත්මිය. මේ චිත්‍රපටයට අදාළ බොහොම ලස්සන ගීතයක් තියෙනවා. අපි ඒ ගීතය අහලා තව ටිකක් කතා කරමු.
ඔව්, ඇත්තටම මනෝරි, සූර්ය අරණ චිත්‍රපටයේ නේ ඒ ගීතයේ පිළිබඳව කතා කරද්දී අපිට අමතක කරන්න බැහැ මේ ගීතය අපි වාදනය කරනින් මේ ගීතේ ඉරෙන් හඳෙන් ගීතය අපේ කුඩා දරු දරියන් අතර ඉතාමත්ම ප්‍රසිද්ධ ගීතයක්. ඉතින් මෙම ගීතේ පද රචනය කරේ සෝමරත්න දිසානායක මහතාමයි. ඒ වගේම අද්විතීය සංගීතඥ රෝහණ වීරසිංහයන් සංගීත නිර්මාණය කරා. ඒ වගේම හර්ෂණ දිසානායකයි. ඒ කාලේ නම් ඉතා කොට අදරුවෙක්. නමුත් දැන් හොඳ වැඩි වියපත් හොඳ තරුණ සංගීතවේදියෙක් ගායකයෙක්. මොකද මම මෑතකදී ඔහුගේ අලුත් ගීතයක් රසවින්දා. ඉතින් හර්ෂණ දිසානායක කලෙලි බහින්නෙත් මෙම චිත්‍රපටයේ ඔහු ගායනා කරන ඉරින් හදින් කියන ගීතයෙන්මයි. ඉතින් ඒ වගේම සූර්යාර්ණ කියන්නේ ශ්‍රී ලාංකික සිංහල සිනමාවේ 2025 වන සිංහල චිත්‍රපටිය. ඒ වන විට වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටිය බවටත් පත් වුණා. 2005 වර්ෂයේදී ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම පද රචනය, ඒ වගේම ගායනය අපේ හර්ෂණ දිසානායකට ලැබුණේ. හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණේ ජැක්සන් ඇන්තනීට. හොඳම තිරපටපත සෝමරත්න දිසානායක. ඒ වගේම අපේ දක්ෂ වේශ නිරූපණ ශිල්පියෙක් ඊබට් විජේසිංහ හොඳම වේශ නිරූපණ ශිල්පියා වශයෙන් සම්මාන වැඩි ගණනක් ලබා ගන්න සමත් වුණු සූර්යාරණ. එදින් අපි අහලා බලමු මේ ගීතය.
Up.
ඔව් ඇත්තටම දයබරසන්නේ අපේ මාතෘකාව අද ළමා චිත්‍රපට සහ ළමා චිත්‍රපට සංගීතය පිළිබඳව. ඉතින් මට හිතුණා මනෝරි මෙම අපේ සජීවී මේ සීසර් ලංකා වැඩසටහනට චිත්‍රපට සංගීතය පිළිබඳව චිත්‍රපට සංගීතයට විශේෂ දායකත්වයක් සපයපු ලංකාවේ දක්ෂ සංගීතඥයෙක්ව සජීවීව සම්බන්ධ කරගන්න. ඔහු ඇත්තටම ඔහු ගැන ඔහුගේ නම කියන්න කලින් ඔහු ගැන හැඳින්වීමක් කරොත් ඔහු නූතන පරපුරින දක්ෂ සංගීත ශිල්පියෙක්, ඒ වගේම දක්ෂ සංගීත සුසංයෝජකයෙක්, වාදකයෙක්. ඔහුගේ නිර්මාණ පිළිබඳ කතා කරොත් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳව, ඒ වගේම ශ්‍රී ලාංකික ජන සංගීතය, ඒ වගේම බටහිර සංගීතය, විශේෂයෙන්ම අපි කියන වෙස්ටර්න් ක්ලාසිකල් මියුසික් කියලා, එහෙම නැත්නම් යුරෝපානු ශෛලියක් වෙන සෙල්ටික් සංගීත ශෛලිය, මේ ආකාරයෙන් විශේෂ වූ සංගීත ශෛලීන් ගණනාවක් හදාරලා ඒ ඔස්සේ සංගීත කටයුතු නිර්මාණය කරන විශේෂ පුද්ගලයෙක්, බොහොම තරුණ සංගීත ශිල්පියෙක්, නමින් කියනව නම් දොන් දිනේෂ් සුබසිංහ. ඉතින් ඇත්තටම මනෝරිය දන්නවද ලංකාවේ පළමු වතාවට බෞද්ධ ඔරටෝරියක් සංරචනය කළෙත් ඔහු, නමින් කියනව නම් කරුණා නදී. ඉතින් ඒ වගේම දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබූ දක්ෂ සංගීත තරුණ සංගීතවේදියෙක්. ඉතින් ඇත්තටම මම ඔහුව උත්සාහ කරා ඔහුව සංගීම අපේ මේ සජීවී වැඩසටහනට සම්බන්ධ කරගන්න. අයිබෝන් දිනේෂ්.
අයිබෝන්.
ඉතින් දිනේෂ්, කොහමද අලුත් නිර්මාණ කටයුතු ඔබගේ?
හොඳින් කෙරෙනවා. ඒ දවස්වල අපි මේ ගුත්තිල ලංකාවේ මයිදලා ළමා දරුදරියන්ට වුණත් වැදගත් වෙන මේ චිත්‍රපටියක්, සිංහල සාහිත්‍යයේ ප්‍රධානම තැනක්, මේ බුද්ධ සාහිත්‍යයේ ප්‍රධානම තැනක් ගුත්තිල මූසිල චිත්‍රපටිය. ඉතින් ගුත්තිල චිත්‍රපටිය මේ දවස්වල මේ රූපගත වෙනවා. ඒකේ සංගීත කටයුතු ඉතින් කරමින් කාර්ය බහුලයි.
ඔව් ඒක තමයි. මම හවස ඔබට දුරකථන මැදුමක් ලබා දෙනකොට ඔබ කිව්වා යම් කිසි පටිගත කිරීමක ඉන්නේ කියලා. ඉතින්
ඔව් එහෙනම් අපි ජාතික රූපවාහිනියේ මේ දිනවල කරන මේ ටෝන් පොයම් වැඩසටහනේ ඔව් කටයුත්ත ගැන ඉදරලා හිටියා.
ඉතින් මම අපේ ප්‍රධාන මාතෘකාවට යන්න කලින් මම කැමති ඔබව අපේ මම නව ශ්‍රීලන්තය වගේම ශ්‍රී ලංකාව, ඒ වගේම අන්තර්ජාලය හරහා මෙම වැඩසටහන සජීවීව ශ්‍රවණය කරන හැමෝන්ටම දැනගන්න, ඔබ පිළිබඳ නොදන්න කෙනෙක් නැහැ අද දෙස් විදෙස් මාධ්‍යයන් හැම තැනකම ඔබ පිළිබඳ කතා වෙනවා. නමුත් මම විශේෂයෙන්ම ඔබ ගැන එක් දෙයක් කතා කරන්න කැමතියි. මොකද්ද? රාවණා හත්ත ඔබගේ නිර්මාණයක්. මම කැමතියි ඒක ගැන පොඩ්ඩක් වචන කීපයක් දැනගන්න.
ඔය ඒක මේ රාවණා හත්ත කියවම සාමාන්‍යයෙන් ඒක ලොකු පරාසයක පැතිරි පවතින සබ්ජෙක්ට් එකක්. ඒක මේ ඉන්දියානුවන්ට අයිතිය වාද්‍ය භාණ්ඩයක් මුල් යුගයේදී ඒක රාවණගේ වීරාව කියන මේක මේ ඉන්දියානු ගෝත්‍රිකයන් විසින් පාවිච්චි කරපු ඉන්ද ගෝත්‍රිකයන් වඩා අපිට කිව්වොත් ජිප්සිස්ලා, ඒ කියන්නේ එක්තරා උතුරු ඉන්දියාවේ රාජස්ථාන් පළාත්වල එම මේ ඉන්න අයිගුණ්ඩක ස්වරූපයේ ජනතාව, මේ ඒ කියන්නේ තැනින් තැනට යමින් ජීවිකාව කරන ජනතාවගේ අතේ තමයි මේක තියෙන්නේ. ඉතින් නමුත් රාමායණයේදී ඒ සඳහන් වීණාවේ යම් ආකෘතියක් කියන එක මේක ආසන්න ඉතිහාසය මෙයා කරනවා. ඉතින් මේක මට මුණ ගැහෙන පස්සේ මම මේක ලංකාවට අයිතියක් ලබා ගත්තා. මොකද අපිට ඉතිහාසයේ තියෙන අයිතිය සහ මම මේක ඉන්ස්ට්‍රුමන්ට් එක යම් ආකාරයක වෙනස් කිරීම වලට භාජනය කරා. ඉතින් ඊටින් පස්සේ ලංකාවේ වර්ෂන් එකයි ඉන්දියාවේ වර්ෂන් එකයි පිළිබඳව ලෝකේ සඳහන් වෙනවා. ඒකේ සංස්කෘතික වටිනාකම වෙන්නේ මේ ඉතිහාස කියන්නේ පුරා වෘතාන්තමය වශයෙන් රාමායණය ලෝකේ පුරා වෘතාන්තයක් විදිහට සියලු දෙනා පිළිගත් එක. පුරා විද්‍යාත්මක වනේ මේ තම රාවණගේ ඉතිහාසගත තතු ඔප්පු වෙලා නැහැ. නමුත් මතවාදීව ඒක ඔප්පු වෙමින් පවතිනවා. දැන් හරියට කතා කරොත් අපි ඔඩිසීලියට් කතා කරනවා වගේ මේ විශේෂම ග්‍රීක කාව්‍යයක තිබ්බ ඔඩිසීලියඩ් එක මිත් එකක් විදියට තිබුණා. දැන් ඔප් වෙලා තියෙනවා ගොඩක් වෙලාවට. ඒ විශේෂම ට්‍රොයි නගරේ නටබුන් මතු වෙලා. ඉතින් ඒ වගේ දෙයක් තමයි රාවණ රාමායනේ. ඉතින් රාවණගේ වීණාව සම්බන්ධව මේ පොතපතේ සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලෝකයේ තියෙන මේ සියලු පොත්පත් ගත්තම මේ අලුවකින් වැයූ පැරණිතම වාද්‍ය භාණ්ඩයේ විදියට රාවණ වීණාව මෙව ගන්න. අලුවකින් ගන්නවා කියන්නේ බෝ එකකින්. ඒ කියන්නේ වයලින් එකේ මව. ඒක විශේෂයෙන්ම දැන් ශුද්ධ බයිබලයේ තියෙන දාවිද්ගේ වීණාවත් අතින් ගහපු එකක්. ප්ලග් කරපු එකක්. ඒතකොට ඒක 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 ගත්තොත් රාමායණයට වඩා තරමක් පැරණි. නමුත් මේ ඒක අතින් ගහපු එකක්. නමුත් මේ මේ රාවණ වීණාව යනු අලුවකින් ගහපු එකක්. ඉතින් ඒක බටහිර සංගීතඥයෝ ඒගොල්ලන්ගේ රිසර්ච් වල පවසා මේවා කරන්නේ. ඒක තමයි පැරණිතම අලුවකින් වැයු වාද්‍ය භාණ්ඩ කියලා. ඉතින් ඒක ලංකාවට යලි මතක් කර දීමේ මේ අධ්‍යයක් මගේ අතේ සිද්ධ වුණා.
ඇත්තටම සරුණ සංගීත ශිල්පියෙක් විදිහට පිළිබඳ විදියට ඔබ ඉතිහාසය පිළිබඳව ඔබගේ ඒ කියන්නේ මෙම වාදන භාණ්ඩය පිළිබඳ පමණක් නොවේ එක එක ශිෂ්ටාචාරවල ඉතිහාසය ඔබ යම්කිසි ගවේෂණාත්මකව හැදෑරීමකට ලක් කළා තමයි මෙම සංගීත භාණ්ඩය නිර්මාණය කරන්නේ. ඒත් ඇත්තටම අපි ඔබට සුබ පතනවා. තවත් මේ වගේම වටිනා කියන ඉතාමත් අපේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයට ඉතාමත් වැදගත් වෙන නිර්මාණ කරන්න ශක්තිය ඔබට ලැබේවා කියලා. ඉතින් අපේ වැඩසටහනේ ප්‍රධාන මාතෘකාව විදිහට දිනේෂ් අපි කතා කරන්නේ අද ළමා චිත්‍රපට. ඉතින් මට මතකයි ඔබ ඇතරම ඉතා තරුණ ලාබාල සංගීත ශිල්පියෙක් විදියට ඔබ චිත්‍රපට 16ක් 20ක් අතර ප්‍රමාණයක් මම හිතන්නේ මම නිවැරදිද මම හිතන්නේ ඔබ සංගීත කටයුතු නිර්මාණය කළා තියෙනවා. ඔව් ඒ වගේම ටෙලි නාට්‍ය ඒ වගේ නොයෙකුත් සංගීතය සංගීතයෙන් දායක වෙන්නේ
ටෙලිනාට්‍ය මම ඇත්තටම මේ වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. ටෙලිනාට්‍ය තමයි වැඩිම කරලා
තියෙන 85ක් පමණ කරලා තියෙනවා මම හිතන්නේ.
85 ගණන් ආසන්නයි.
ඔව්. ඉතින් මම මගේ මුල්ම ප්‍රශ්න විදියට මම දිනේෂ්කින් මෙහෙම ඇහුවොත් ළමා චිත්‍රපට අද සිනමාව පිළිබඳ කතා කරොත් අපි සංගීතය පිළිබඳ තැනට එන්න කලින් ළමා සිනමාවද කොතනද තියෙන්නේ? අපිට සතුටු වෙන්න පුළුවන් තැනක ළමා සිනමාව තියෙනවද? ළමා චිත්‍රපට
ලෝක මට්ටමේ ගත්තොත් නම් ඊටාම මේ කියන්නේ සතුටු විය හැකි තැනක තාම මේ නිර්මාණ කෙරෙනවා. මොකද විශේෂයෙන් වෝල්ට ඩිස්නි වගේ ඩිස්නි මේ මූවිස් තාම එක්සිස් වෙනවා. දැන් නිකන් අපි ගත්තොත් දැන් මම මගේ ළමා කාලයේදී ඇත්තටම මම වෙන පැත්තකට ගෙන ගිය දෙයක් තමයි ඇත්තටම සවුන්ඩ් ඔෆ් මියුසික් කියන කෘතිය. විශේෂයෙන්ම ඊට පස්සේ මට මතකයි ස්නෝ වයිට් වගේ ඒවා. එතකොට විශේෂයෙන්ම ටාසන්ගේ මේ කතාව නිර්මාණය වෙච්ච විදි ඊට අමතරව ගත්තොත් අපි කිව්ව ඒ ටිකක් අපි තරුණ වියපත්තේදී ලයන් කිං වගේ ඒවා ආපු විදි. එතකොට එල්ලා එන්චාන්ටඩ් වගේ ඒවා සිනමාවෙන් එළියට පොඩ්ඩක් ගිහලා අපි රූපමාධ්‍යට ගියත් නිකන් හිතන්න මේ අඹයලු වගේ ටෙලිනාට්‍ය අපි කොච්චර අපේ ළමා කාලේදී අදටත් ඕක දකිද්දී අපිට තාම අපේ ආච්චි අම්මලාව සීයලාව මේ ඔව් අපේ ළමා කාලේ මතක් කරන සමීපත්වය තියෙනවා. දැන් ලංකාවේ දැනට මම හිතනවා ළමා චිත්‍රපටි වලට පසුගිය කාලේ නම් යම් වැලියු එකක් ඇත්තටම ආවා. මොකද මේ ළමා චිත්‍රපටයක් මා දැනුවත්ව දැන් මහන්සියෙන් කරපු යම් කිසි යම් කතාවක් අරමුණු කොටගෙන ඒ චිත්‍රපටයක් ගොඩ නැගුවා නම් ළමා චිත්‍රපටයක් කිසිම එකක් ෆ්ලොප් වුණේ නම් නැත මේ අපේ සිනමාව. ඒ කියන්නේ තාම මේ ෆැමිලි ඔඩියන්ස් එක අපේ රටේ ජීවත්
වෙනවා. ඔව් එතකොට එහෙම තැනක තියෙන අපේ සිනමාවේ ඔබ මම ඇත්තටම ඉතාම අගය කරන ඔබගේ නිර්මාණය තමයි හෝගානා පොකුණ. ඉතින් මට කියන්නකෝ මේ හෝගානා පොකුණ නිර්මාණ කටයුතු කරනකොට ඔබගේ කොහොමද මේක කෙරුණේ? ඔබගේ අත්දැකීම් පොඩ්ඩක් අපිත් සමග බෙදා හදාගන්න.
ඔයගොල්ලෝ මාව ඇත්තටම මේ මාව තෝරාගත්තේ ඉන්දික ෆර්ඩිනෙන්ඩෝ කියන සහාය අධ්‍යක්ෂකවරයා. මේ එතුමා මාව තෝරගැනීමටත් පාදක වුණේ ওই ටොන්සෝය සම්බන්ධව ජාතික රූපවාහිනිය කෙරිච්ච ටෙලි නාට්‍යයක් තිබ්බා. ඒකට සෑහෙන ජනප්‍රිය වුණා. මේ ඒ ගීතේ පවා මන්දෝ කවුදෝ කියලා ගීතය මේ මම නිර්මාණය කළේ 2005 වගේ. මේ සිරිසිරිමල් නමින් ජාතික මේ රූපවාහිනිය මේවා වෙච්ච ටෙලි නාට්‍යයක්. ඒකේ සංගීතය අතර ඒකට තිබ්බ සංගීත ශෛලීන් නිකන් වෙනසකට පාත්‍ර කළා කියන එක විචාර මේ ලියුණා එක්තරා විදිහට. මම මේක කියවලා තියෙනවා. ඉතින් ඒ සහ විශේෂයෙන්ම ශේෂ්ත්‍රියයි මට සුභපතලා තියෙනවා ඒ වෙයි. ඉතින් ඒ සංගීතය එතකොටගෙන තමයි ඉන්දික ෆර්ඩිනෙන්ඩෝ මට කතා කරේ. ඇතර මේ ඉන්දිකගේ නිර්මාණය හරි අසහාය නිර්මාණයක්. කියන්නේ ඔහු තුළ ඉතාම මේ දැවැන්ත සංගීතඥයෙක් හදවත ඇතුළේ ඉන්නවා. ඉතින් ඔහු මගේ ශබ්දාගාරයට ඇවිල්ලා අපි දෙදෙනා එකතු වෙලා ගොඩනඟ පුදයක් බොහොම කල්පනාවෙන් බොහොම මේ සංවේදීව සහ බොහොම මේ විනෝදේ ඇතුව බොහොම මේ මේ බොහොම විරාමීය මානසිකත්වයකින් ගොඩනඟපු දෙයක් මේ හෝගානා පොකුණ කියන එක. ඒක විශේෂයෙන්ම අපිට මතකයි මට අපි දෙදෙනා මට නිකන් ආවා ඔය ප්ලේ කර කර ඉන්නකොට ඉන්ස්ට්‍රුමන්ට් එකක් නැතුව ඕකේ ඕකේ නිකන් තිබ්බ මූද සම්බන්ධ සිද්ධියක් තියෙනකොට මට ආවා මේ කුරිනාරය කියලා වචනයක්. මේ කුරිනාරය කුරිනාරය කියන්නේ නිකන් කියවුණා. මොකද මගේ සාමාන්‍ය මගේ නිර්මාණස්සේ පොඩි භාෂා ස්වරූපයක් තියෙනවා. නිකන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් අතේ නැතිලාට වචනෙන් හරි මොන හරි දෙයක් ගන්නවා. ඒ භාෂාව කොහෙට අයිතිද දන්නේ. හැබැයි ওই කුරිනාරය කියන වචනේ කියන කිව්වන් පස්සේ දැන් ඕක ඉන්දික හරි මේ කල්පනාකාරී ෆිල්ම් එකට මොන හරි දාතියා හිතනවා. දැන් මේකට උත්තරයක් දෙන්නේ කොහොමද? මේ මොකද්ද මේක ගැළපෙන්නේ? කොහෙටද ගැළපෙන්නේ? දැන් කුරිනාරය හැදුනා. හැදුනන් පස්සේ මේක කොහෙට දාන්නේ? ඊට පස්සේ අපි දෙන්නා తీරණය කරලා මේක දාමු මූදට. ඒ කියන්නේ මූද ඒ කියන්නේ මූද කියන්නේ මෙන්න මෙහෙම. දැන් ඕක ඉන්න අන්ධ ළමයා. ඔව්. අන්ධ ළමයා දකින්නවා කවදාවත් ජීවිතේ උපතින් අන්ධ ළමේ මූද කියන්නේ මොකද්ද කියලා
දන්නේ නැහැ.
දැක්කට හරි මොකද්ද හරි චිත්‍රය යාට මාවා
ගන්න බැහැ. ඔව්.
ඔව්. ඒතකොට දැන් ඕක මේ දැන් ප්‍රේක්ෂකයෝ දැන් අපි දෙන්නට හිර වෙලා තිබ්බ දැන් ඕක උත්තර දෙන්නේ කොහොමද? එතකොට යම් විදිහට ෆිල්ම් එක බලලා ඒක ප්‍රේක්ෂකේ කියනවා කතාවක් මේ අන්ධ ළමයා ගිහිල්ලා අන්තිමට මූදේ වතුර ටික කකුල් දෙකේ වදිනකොට මේ කකුල් දෙකේ වදිනකොට ඒ මූදේ වතුර ටික මේස් මෙයාට ප්‍රශ්න තිබ්බල මුලින් ඉඳලා මේ මොකද්ද මේ කුරිනාරි මේකේ ඇයි මේ කුරිනාරි කියන්නේ කියලා කියලා එයා කියනවා මේ අන්ධ ළමයාගේ වතුර කකුල් දෙකේ වතුර ටික වදිනකොට ඒ දැනිච්ච සිතුවිල්ල තමයි කුරිනාරි කියලා. ඊට පස්සේ ඕක අපේ පූජා අතුල්ලිය රත්නාම්දුරතෝ චිත්‍රපටි වල උනාසෙත් ප්‍රකාශ කළා මේ ඕක පුළුවන් නම් මේ ඕක කාලෙකදී මිනිසුන්ගේ ජනවාහාරයට ගන්න කුරිනාරි කියන්නේ කෙනෙකු මවා ගන්න සැබෑ නොවන මනක්කල්පිත සිතුවිල්ල තමයි කුරිනාරි කියන්නේ. ඒ කියන්නේ කෙනෙකුට මවා ගන්න පුළුවන් ඇත්තට දැන් කොච්චර වුණත් අන්තිම මොහොත වෙනකන් හරි අපිට අන්ධ ළමයාට තේරුම් කරලා කියන්න බෑ මූද මේ වගේ කියලා. එයා එයාගේ සිතුවිල්ල එයාගේ මනසෙන් සිතුවිල්ලක් මවා ගන්නවා. එයාගේ රූපේ අපි දකින්නේ නැහැ. මොකද එයාට ඇඳලා පෙන්නන්නත් බෑ. ඉතින් ඔය වෙන්නේ වචනයක් තමයි මේ කුරිනාරි. ඊට පස්සේ සමහර අය ඊට පස්සේ සමහර කීප දෙනෙක් කියලා තිබ්බා මේ කුරිනාරි කියන්නේ රුසියාවේ වචනයක් කියලා. ඉතින් ඔයාගේ විවිධ මේ කතා බහට මේකේ සංගීත පාත්‍ර උනා. ඇත්තටම මේ විශේෂයෙන්ම පුංචි පුංචි සත්තුන්ගේ ඉරියව් අපි මේක ඇතුලේ මේ නිර්මාණයට භාජනය කොට ගත්තා. විශේෂයෙන්ම ළමා කණ්ඩායමක් මේක ඇතුළට සම්බන්ධ වුණා විශාල දරු පිරිසක්. ඉතින් ඒක හරි මම හිතනවා මුළු රටක් ජාතියක් විදිහට මේ ගීත සහ මේ සංගීතය සහ මේ චිත්‍රපටය තුන මේ මොකද සංගීතය සාර්ථක වෙන්නේ නැහැ චිත්‍රපටිය අසාර්ථක නම් චිත්‍රපටියටයි සංගීතය ගන්න චිත්‍රපටියට අවශ්‍ය දේ සංගීතය මතු කරන්නේ. එතකොට අපි සාමාන්‍ය චිත්‍රපටයට අවශ්‍ය සංගීත ගන්න 40 ගානක් නිර්මාණය කරලා ඕකට පාවිච්චි කරේ 17යි ගීත තුනයි සංගීත ගන්න 17යි පාවිච්චි ගන්න සම්පූර්ණ චිත්‍රපටියම සංගීත ගන්න 17යි ගානි 18ක් හරි තැන්වල තමයි ප්ලේ වෙන්නේ. ඒත් ඒ අදාළ තැන් ටික ඇතනම තීරණය කිරීමේදී විශේෂයෙන්ම ඉන්දිකගේ තිබ්බ චිත්‍රය අපි තමයි පෝෂණය වුණේ. එතනදී අපි දෙදෙනා සාකච්ඡා කර කර ඒ අදාළ මේක දැම්මේ. ඒකෙදි ඉන්දික විශාල වශයෙන් මේ වටිනාකමක් මතු කළා අදාළ තැන්වලට සංගීතය හරියට යොදා ගැනීමේදී. ඒතකොට ඒකත් දැනෙනවා මිනිස්සුන්ට. ඒක හරිම මේ දරුව අතර සහ මම හිතන කාලයක් ඔය මේ සමහර ඇතැම්ම ඇතනම ඒක ගෞරවයෙන් සිහිපත් කළා. සමහර මාධ්‍යවේදීන් ලිව්වා හඳයාට පසු දුටු ඒ කියන්නේ තොටවත්ත මහත්මයාගේ හඳයාට පසු දුටු හොඳම ළමා චිත්‍රපටය මේක කියලා. ඉතින් වෙලෙ ගෞරවාදරයට සහ මම විශේෂයෙන් මට සම්මාන මමට මතකයි ඒ අවුරුදු 2016-17 මම දසවතාවක් මේ සිනමාවලවල් ඒ තිබ්බ සිනමාවලවල් ගත්තොත් දෙරණ සිනමා රාත්‍රිය දෙරණ ටීවීකින් කරපු කිරු සිනමා රාත්‍රිය සරසවි සිනමා රාත්‍රිය සිග්නි සිනමා රාත්‍රිය සහ ජනාධිපති සම්මාන. දැන් ඔය සේරම ගත්තම මම නොමිනේෂන් 10කට වගේ පාත්‍ර වුණා. නිර්දෝෂ වුණා 10 වතාවක් 7 වතාවක් මට සම්මාන ලැබුණා. ඒක ඇත්තටම හරියම මේ ඒක මම ගෞරවදරයෙන් මේ මාව තෝරාගත්ත ඒ සියලු දෙනාට විශේෂයෙන්ම මේ ඔකට අයවැය විශේෂයෙන්ම කිරීමේදී කියන්නේ ඔගේ නිෂ්පාදනය කිරීමේදී අපේ ත්‍රිවිධ සරච්චන්ද්‍ර මහත්මයාගේ දුව විශේෂයෙන්ම මේ එතුමා
ආදරණීය
සහය මේ බෑනා යගේ මේ මහත්මයා ඒ වගේම සුනිල් දීපනන්දු මහත්මයා ඔයගේ ගොඩ දෙනෙක් බිමල් ඕස්ට්‍රේලියාවේ පදිංචි බිමල් විශාල පිරිසක් ඔය ආනන්ද සහෝදරයා වගේ ගොඩ දෙනෙක් එකතු වෙලා තමයි මේක බොහොම හරි සුවඳ කණ්ඩායම් හැංගීමකින් ගෙනිච්ච නිර්මාණයකදී ඒ වයිබ්‍රේෂන් එකම තමයි රෙකෝඩ් උනේ. ඒ මම ඒ අපි තුල තිබ්බ මානසයේ තිබ්බ දේම තමයි රෙකෝඩ් උනේ. ඒ දේ මම හිතනවා මේ හැම මම හිතනවා මහා ඒ කියන්නේ විශාල දරු පරම්පරාවක් එකට ආදරේ කළා.
ආඩම්බරයෙන් දැෂත්තටම ඔබ ඔබගේ වයසත් සමග බලනකොට ඔබ ඉතාමත්ම ගවේෂණාත්මකව නිර්මාණය කරපු චිත්‍රපට සංගීත සුසංයෝජනයක් කියලා ඇත්තටම මම හිතන්නේ ඔබට නොඇහුණත් අපේ මේ අපේ කට අපේ කතාවට යටින් ඔබගේ එම ගීතයක් වාදනය වෙනවා හෝගානා පොක්නේ කියන ගීතය. මම හිතන්නේ ඔබට ඒක ඇසෙන්නේ නැතුව ඇති. නමුත් ඇත්තටම මම ඇත්තටම ආඩම්බර වෙනවා ඔබගේ එකක් ඔබගේ නිර්මාණශීලීත්වය සහ ඔබගේ ගවේෂණාශීලීත්ව භාවය පිළිබඳව ඊළඟට ඔබගේ නිර්මාණ හැකියාව ඔබ ඔබට සපයන ඕනෑම මාතෘකාවකට අදාළ වෙන පරිදි ඔබ සංගීත කටයුතු සංරචනය කරන්න දක්ෂයෙක් සමතෙක් ඔබට හැකියාවක් තියෙනවා කියලා ඔබ ශ්‍රී ලංකා වාසීන් ඉදිරියේ පමණක් නොවේ ඔබ දෙස් විදෙස් අපේ රසික රසිකාවියන් ඉදිරියේ ඔබ ඉදිරිපත් කළා තියෙනවා ඔබ ඒක ජය අරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම ඉතාමත්ම කාර්යබහුල මොහොතක මෙම සජීවී සීසර් ලංකා සජීවී රේඩියෝ වැඩසටහන් මාලාවට ඔබව මේ අපට සම්බන්ධ කර ගැනීම පිළිබඳ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තටම ඔබගේ දැනුම අපිට බෙදා හදා ගන්න කාලය මදි. මේ විනාඩි 15ක් 10ක් අපිට කතා කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි ඇත්තටම. ඔබටත් සංරචනය කරගන්න කටු කරුණු ගොඩ ගසා ගන්නවත් තරම් මදි කාලයක් තමයි මෙතන තියෙන්නේ. නමුත් අපිට තියෙන කාලය සීමිතයි. ඉතින් දිනේෂ් ඇත්තටම නැවත වතාවක් මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි නැවත වතාවක් මේ වගේ වැඩසටහනකදී මීට වඩා විස්තරාත්මකව අලුත් යමක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔබට සුබපතනවා එනම්.
සුබපැතුමක් ඔබගේ ගුවන්විදුලියත් අපේ පිටරටවල ඉන්න සුවහසක් දෙන කිසිත් නිවන්න භාග්‍යවන්ත වෙන ගුවන්විදුලියක් වේවා කියන එක මම ප්‍රාර්ථනා කරනවා.
බොහොමත් ස්තුති දිනේෂ්.
හෝගාන පොකුණ ගැන කතා කරනකොට අපි ලංකාවේ ඉඳලා අපේ පුංචි ලංකාවේ ඉඳලා අපි මේ දුර බැහැර රටකට ඇවිල්ලා මුහුද උඩින් කිලෝමීටර් 16,000ක් විතර ඈතට ඇවිල්ලා. නමුත් මෙතන කියන කතාවේ මේ පුංචි තේමාව බලන්න මොනතරම් ඒ අද්දකින් බෙදා හදා දීලා තියෙනවද කියලා ඒ ගමේ හිටපු ඒ දුවා දරුවන් මුහුද දැකලා නැහැ. ඒ මුහුද දකින්නට යන්නට තියෙන ආශාව කොයි තරම්ද කියලා මේ ෆර්ඩිනෑන්ඩු මහත්තය දැකපු හැටි, අධ්‍යක්ෂණය කරපු හැටි, ඔහුගේ ඇස තුළ මේ රඟ දැකුණු හැටි තමයි මේ අපි හෝගානා පොකුණෙන් දැක්කේ.
ඔව් ඇත්තටම අපි ඔහුට සුබ පතන්න ඕනේ දිනේෂ් සුබසිංහ. ඔහු විශාල වශයෙන් ගවේෂණාත්මක වශයෙන් කරුණුකාරණා හොයාගෙන නිර්මාණය කරපු සංගීත නිර්මාණ කරපු චිත්‍රපටියක් තමයි හෝගාන පොකුණ. මනෝරි මම හිතන්නේ ඔබට අපගේ මාතෘකාවට අදාළ නොවන යම් කිසි දෙයක් පවසන්න තියෙනවා මම හිතන්නේ.
ඔව් මේක මාතෘකාවෙන් පිටතයි. නමුත් මේ ඉල්ලීමක් තියෙනවා. ඔබ හැම දන්නවා ඇති මේ අවසිලන්තේ ක්‍රියාකාරී සංවිධානයක් තියෙනවා එක් සර්විස්මන්ස් සොසයිටි කියලා. ඒ කියන්නේ සංවිධානයේ ඉන්නේ ඔක්කොම ලංකාවේ හමුදා ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සේවයේ නියුතු වෙලා හිටපු සමාජිකාවන්. ඒ ක්‍රියාකාරී සංවිධානය මේ දිනවල පානදුර කළුතර ප්‍රදේශයේ යුද්ධයෙන් ආබාධිත වෙච්ච රණවිරුවෙකුට නිවසක් තනාගෙන යනවා. ඒක අදියර කිහිපයකින් තමයි ඒ එතනට මුදල් යොමු කරන්නේ. ඒ මුදල් සපයා ගැනීමට එක්තරා විදියකට මේගොල්ලන් සූදානම් කරලා තිනවා කඳුල කියන මේ චාල්ස් තෝමස් කියන මහතානන් ගෙන්නලා, බ්‍රදර් චාල්ස් කියලා අපි හඳුන්වන්නේ, ඔහු ගෙන්නලා ප්‍රසංගයක් පවත්වනවා මේ මාසේ 27 වෙනිදා හවස 7ට. ඩොරති වින්ස්ටන් සාලාවිති. ඔබට හැකිනම් උදව්වක් හැටියට ටිකට් පතක් අරගෙන අරගෙන සහයක් වෙන්න බලන්න එන්න. අපි ආරාධනා කරනවා ඔබට බලන්නට එන්නට 27 වෙනිදා. අමතක කරන්න එපා, 27 හවස 7ට ඩොරති වින්ස්ටන් ශාලාවේදී. ප්‍රවේශ පත්‍ර ඔබට ඩොලර් 100 ඉඳලා ගන්න පුළුවන්. ඒවා 140 සහ 30 වශයෙන් වෙන් කරවා ගැනීම තියෙන 100 සහ 40 ඔබට දුරකථන ඇමතුම් මගින් ඒ කරගන්නට පුළුවන්. ඒ එක් සර්විස්මන් එකේ ඕනෑම කමිටු සමාජිකයෙකුට කතා කරාම ඔබට පුළුවනි වෙන් කරගන්න. ඩොලර් 30 ප්‍රවේශ පත්‍ර ඔබට ගන්න පුළුවන් වේවි දොරටුවෙන්. සහයක් වෙන්න උත්සාහ කරලා බලන්න අපේ රණවීරයෙකුට.
ඔව්, ඇත්තටම ළමා චිත්‍රපට සංගීතය සහ ළමා චිත්‍රපට පිළිබඳ අපි කතා කරගෙන ආවේ. ඉතින් අපි මීළඟට තෝරගෙන තියෙන්නේ මඩොල් දූව. ඉතින් සිංහල ළමා චිත්‍රපට ඉතිහාසයේ ගත්තොත් ඉතාමත්ම අද්විතීය ස්ථානයක්, හැරුම් ලක්ෂයක් කියලා කියන්න පුළුවන් චිත්‍රපටයක් මඩොල් දූව. මොනවද මලෝරි මඩොල් දූව ගැන කියන්න තියෙන විශේෂ දෙයක්?
ඔව්, මඩොල් දූව කියලා අපි කිව්වොත් බොහොම ලංකාවේ දකුණු ප්‍රදේශයේ දකුණු පළාතේ මුහුද මැද තියෙන බොහොම පොඩි භූමි ප්‍රමාණයක්. මේ භූමි ප්‍රමාණය පිළිබඳව නිර්මාණයක් කරා මාටින් වික්‍රමසිංහයන්. ඒ මාටින් වික්‍රමසිංහයන් කරපු නිර්මාණය කෘතියක් වශයෙන් හෙළිදක්වලා ඒ කෘතිය සිනමාව කරා ඉදිරියට ගෙනාවා. දූදරුවන් මේ සිනමාව තුලින් කෘතියට අපි කෘතිය කියවුවට අපේ කාලේදී මේ දූදරුවන් දැක්ක මේ සිනමාව. අපේ කාලේදී අපි සිනමාවක් දැක්කා. අදටත් ඔබට වෙබ් අඩවියකට ගියහම මේ සිනමා පටය දැක ගලා ගන්න පුළුවන්. බොහොම අපූරු සිනමා සිත්තමක්. මෙහිදී ඔහු කිව්ව මේ පුංචි ඉඩකඩේ අමුතු දෙයක් මැව්වා. රාක්ෂයන් ඉන්න, කිසි කෙනෙක් කිට්ටු නොවෙන සර්ප විමානයක් වෙච්ච භූමි භාගයක් හැටියට, මහා තුරු වදුලකින් හැංගවිච්ච භූමි භාගයක් හැටියට. හැබැයි මෙහා පැත්තේ කතා කළොත් එහා පැත්තට ඇහෙන තරම් බොහොම කෙටි දුර ප්‍රමාණයක්. මේක වතුර මැද්දේ තනි වෙලා තියෙන දෙයක් නිසා ඔරුපාරු වලින් මිනිසුන් මාළු අල්ලන්නට දැල් දාන මිනිසුන් ගිහිල්ලා දැකපු පොඩි භූමි ප්‍රමාණයක්. මෙය සිත්තමක් හැටියට ඉදිරියට ගෙනහල්ලා දරුවන්ට බොහොම ලස්සනට දීලා තියෙනවා. අපි එතනදී මේක
1976
තිරගත වෙච්ච චිත්‍රපටයක්. අපි මුලින් මේ ගීතය අහලා බලලා අපි තව ටිකක් කතා කරමු.
මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතැන රාජකුමාරයන් කුමාරියන් ඉන්න පළාතක් නපුරු රාජයන් රාජයන් ඉන්න කැලවක් පුංචි සුරංගනාවක් අපට හිතු මතෙහි රජ කරගෙන ඉන්න දිහාවක් අපට හිතු මතෙහි රජ කරගෙන ඉන්න දිහාවක් කොහේද කොහේද අපේ ලොවක් කොහේද කොහේද අපේ රට මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතැනක් කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ මෝදු හතක් එහා හොරු පදින්න එන්න යාළුවේ මකර කටින්නාග භවනට යමු එන්න යාළුවේ අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ කොහෙද අපේ ලොවක් කොහෙද අපේ රටක් මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතැනක් මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතැනක්
ඇත්තටම එම චිත්‍රපටයේ සංගීතය පිළිබඳ කතා කරොත් කොහේද කොහේද මෙම ගීතය ගායනා කරේ වික්ටර් රත්නායක සමඟ ප්‍රේමලාල් දළුවත්ත පද රචනය සුනිල් ආරියරත්න සංගීතය පණ්ඩිත ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරින්ගෙන් එදින ඇත්තටම අමතක කරන්න බෑ ඉතාමත් අසහාය නොල් නිලියන් සෑහෙන ප්‍රමාණයක් ජෝබී වික්‍රම සෝමලතා සුබසිංහ ශාන්ති ලේකා දිනෝක හාමින්නේ දයාල් ලුයිස් ඒ වගේ ඉතාමත් අග්‍රගන්‍ය නරඩිලියන් විශාල ප්‍රමාණයක් මෙම චිත්‍රපටය රඟපාලා තියෙනවා. ඉතින් අපි ඊළඟට තවත් මේ වගේම සුවිශේෂී වූ පුද්ගලයෙකුගේ සුවිශේෂී වෙච්ච චිත්‍රපටයක් තෝරගත්තා. සිරිපෙරකුම්.
ඔව්. දඹදෙණි යුගයේ විජයබහු තුන්වෙනි විජයබහු රජුරුවන්ගේ කාලේ පොඩි සිද්ධියක් අලලා ඔහුගේ පවුල් පසුබිම අලලා ඒ රාජ කාලය තුල ඒ කාලය අලලා කරපු පොඩි සිද්ධියක් තමයි මේ වස්තු බීජය වෙලා තියෙන සිරි පෙරකුම් කියන චිත්‍රපටයට. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන සෝමරත්න දිසානායකයන් නිෂ්පාදනය රේණුකා බාලසූරිය මහත්මිය ඒ වගේම රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් මේ පෝෂණය වුණු සිරිපැරකුම් චිත්‍රපටය බොහොම අගය කරපු බොහොම ලස්සන චිත්‍රපටයක් ළමා චිත්‍රපටයක් තමයි මේ සිරිපැරකුම් චිත්‍රපටය.
ඔව් ඒ වගේම සිංහල සිනමාවේ 1244 වන සිංහල චිත්‍රපටය ඒ වගේම 2013 වර්ෂයේදී වැඩිම ආදායම රුපියල් කෝටි 36ක් පස්සේ අපි තෝරගත්තේ වෙනස්ම ආකාරයක චිත්‍රපටයක් සරිගම. මෙම චිත්‍රපටය 1965 දී ඔස්කාර් සම්මානය දෙනු සවුන්ඩ් ඔෆ් මියුසික් කියන චිත්‍රපටය පාදක කොටගෙන නිර්මාණය වුවා. මේ අධ්‍යක්ෂණය සොමරත් දිසානායකයන්මයි. ඉතින් 2016 දෙසැම්බර් 2 වෙනිදා තීරගත කළා. මෙම තීරගත කිරීමත් මනෝරේ එක්තරා විශේෂත්වයක් තියෙනවා. ඊඑපි මණ්ඩලයේ 3D සිනමා ශාලාවල පමණයි මේක තීරගත කරේ. ඉතින් ඇත්තටම 3D තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරපු පළමුවෙනි නිර්මාණය ශ්‍රී ලංකා සිංහල සිනමාවේ. ඉතින් ඇත්තටම සවුන්ඩ් ඔෆ් මියුසික් කියන චිත්‍රපටිය ගීත විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මෙම සරිගම කියන චිත්‍රපටියෙත් ගීත 13ක්ම තියෙනවා. ඉතින් එම ගීතවලින් පමණක් සංගීතටිකුත් නිර්මාණය කළා තියෙනවා. ඉතින් ගීත ගායනින් මේ චිත්‍රපටියට සම්බන්ධ වෙලා තියෙනවා අපේ නන්දා මාලිනියන්, එඩ්වඩ් ජයකොඩි මහතා, ඒ වගේම ශශිකා නිසංසලා, හර්චන දිසානායක, ඒ වගේම උරේෂා රවිහාරි. සියලුම සංගීත කටයුතු තරු නිර්මාණය කළා තියෙන්නේ රෝහණ වීරසිංහ. ඒ වගේම පද රචනා සියල්ලම සොමරත්න දිසානායකයන්ගෙන්.
ඔව්, සොමරත්න දිසානායකයන් තමයි මේ අධ්‍යක්ෂණය. ඒ වගේම පූජා උමාශංකර් ඔබ දන්නවා මෙහි රංගපෑවා ඉන්දියානු විදේශ කලාකරණයක් හැටියට. අපි අහලා බලමු. තුනි සෝමරත්න දිසානායකයන්, ඔබට දැනෙනවා ඇති දැන් මොනතරම් උපකාරයක් අපේ ළමා චිත්‍රපට ඉතිහාසයට, ළමා චිත්‍රපට නිර්මාණයට සිද්ධ කළා තියෙනවද කියලා. 2015 වෙනකොට ඔහු රූපවාහිනී සංස්ථාවේ සභාපති වශයෙන් සිටිය කාලේ මොහුගේ මේ ව්‍යක්ත සිනමා නිර්මාණයන් දරුවන්ට තිළින කරා. මේ දරුවන්ට මේ කරපු තිළිණයන් එදා අද සහ හෙටටත් මං හිතනවා බොහොම කලාත්මක විදිහට තියෙවි. දැන් අර නිර්මාණකරුවෙක් කතා කරා අපිට කළා, එකතු වුණා. ඔහු කතා කළා අපිට, කිව්වේ ලෝක නිර්මාණයන් එක්කලා බලනකොට අපි හොඳ තැනක ඉන්නවා කියලා ළමා නිර්මාණයන් තුළ. ඇත්තටම ඔව්, මේ වගේ රසවිඳින්නට මං හිතන්නේ මේ අපි පිටරටක ඉන්නකොට අපිට දැනෙනවා ඒ දරුවන්ට තියෙන්නේ පොදුවේ, හැමෝත් එක්කම පොදුවේ ඕනෑම විලාශයකින් දකින්නට අහන්නට තියෙන සිනමා කලාවක්. නමුත් අපේ මීට වඩා වෙනස් විදිහට සංස්කෘතික වශයෙන් සහ ආගමික වශයෙන් පබැඳුණු සබැඳුණු සංස්කෘතියක් තුළ අපේ නිර්මාණ ලස්සන්ට ගොඩනගල අපේ දරුවන්ට යමක් කියන්නට උත්සාහ කරනවා. ඔහු සෝමරත්න දිසානායකයන් මෙතනදී ඒ කර්තව්‍යයට කරවුර දීලා තියෙන ආකාරය ඔබට පෙන්වුව ඇති. ඔබට මම පළමුව කිව්වාගේම සෝමරත්න දිසානායකයන්ගේ තවත් නිර්මාණයක් ඔබට පසුබිමෙන් ඇහෙනවා ඇති, සමනල තටු. මේක 2005 සැප්තැම්බර් මාසේ 5 වෙනිදා ඔබට නිදහස් වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් බොහොම වීදි දරුවෙකුගේ දක්ෂතාවය, ඔහු ආබාධිත දරුවෙකුණත් ඔහුගේ දක්ෂතාවය බලන්න. ඒ දරුවා කියන කෙනා කොයි විදිහද, දරුවා වීදියේ හිටියත් නගරේ හිටියත් ගමේ හිටියත් දරුවා දරුවමයි. සෝමරත්න දිසානායකයන් දැකපු තවත් අපූරු නිර්මාණයක්, දැකපු ඒ සංකල්පනාව ගෙනාපු අපූරු ක්‍රමයක්. මෙය සංගීතය වෙනදා විදිහටම රෝහණ වීරසිංහයන් රසවත් කළා. අපි අහලා බලමු ඒ ගීතය තවදුරටත්. ඒ අහන ගමන් ඔබට අපි පැයක් තිස්සේ කතා කරපු මේ ළමා සිංහල නිර්මාණයන් තුළ සිනමාවේ එදා ඉඳලා අදට, මඩොල් දුවේ සිට හඳයාගේ සිට අදට සිංහල සිනමාව දරුවන්ට කියලා තියෙන්නේ කොහොමද, ඒ හිඩැස අපි ඔබට ගෙන ආවා. එහෙමනම් අපි තව දවසකදී එන්නම් ඔබට. අදට ආයුබෝවන්. I'll be.